ගරු කබීර් හෂිම් මැතිතුමා ඔබතුමාට විනාඩි 30ක් කාලයක් ලැබෙනවා.
මුල් ආසනයේ සිටින ගරු මන්ත්‍රීතුමියනි ස්තුතියි. ප්‍රථමයෙන්ම මට හර්ෂණ නානායක්කාර ගරු ඇමතුමා මෙතන නෑ. හැබැයි එතුමා අහගෙන සිටිය යුතු දෙයක් තියෙනවා, මම ඒක පසුව කියන්නම්. මේ ආණ්ඩුව බලයට එන්න කලින් දේශපාලන වේදිකාවල් වල මේ ඉන්න මන්ත්‍රීවරුන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ සියලුම සමාජිකයන් වේදිකාවල් වල කිව්වා මාසයක් ඇතුළ මේ රටට හොරාකාපු සල්ලි ටික උගන්ඩාවල තියෙන හොරාකාපු සල්ලි ගේනවා කියලා මන්ත්‍රීතුමියත් ඉන්නවා. ඊළඟට අපනායනකරුවෝ සංගවලා තියෙන ඩොලර් කෝටි ගාණක් තියෙනවා, ඒ ටික ගේනවා කිව්වා. එයින් ණය ටික ගෙවනවා කිව්වා මාසයකින්. ඊට පස්සේ කිව්වා IMF එක එලවනවා, ඔවුන්ගේ කොන්දේසි වලට යටත් වෙන්නේ නැහැ
කියලා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන්නේ නැහැ. ඒ ණය ගෙවන්නේ නැහැ මචං, අපි ඒව ගෙවන්නේ නැහැ කියලා කියන්න යනවා කියලා කිව්වා. ඒ වචන වලින්මයි කිව්වේ මේක මාසයකින්. හැබැයි දැන් අවුරුද්දක් ගිහිල්ලා චතුරංග ඇමතිතුමා අද කතා කරා, එතුමා මෙතන නැහැ, හිටියානම් අහගෙන හිටියානම් හොඳයි. ප්‍රතිපත්ති ප්‍රකාශය අපි පටලව ගත්තා කිව්වා මේ අයවැය කතාවත් එක්ක. අපි පටලවගෙන නැහැ. එතුමා කිව්වා අපි කන්ෆියුස් කියලා. අපි නෙවෙයි කන්ෆියුස්, ආණ්ඩුව කන්ෆියුස්. ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැහැ. එතකොට වේදිකාවේ එදා කියපු දේවල් වල අදයි කියපු දේවල් අතර වෙනසක් තියෙනවා. එතුමා කියනවා චතුරංග අබේසිංහ ඇමතිතුමා ආණ්ඩුව වෙනුවෙන් කියන මේවා එකපාරම කරන්න බෑ, අපිට මේ අයවැයකින් ඔක්කොම කරන්න බෑ, අපිට අවුරුදු 20ක් ඕනයි කියලා. අනේ දෙයියනේ, රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු 20ක් ගැන කතා කරනකොට ඔයාලම තමයි සෞතු කරලා දැම්මේ. අවුරුදු 20ක් ඉන්න පුළුවන්ද? අපි ඇවිල්ලා ජනාධිපතිතුමා කියපු කතාව මාස 6කින් මේ ටික ඔක්කොම විසඳනවා කිව්වා. දැන් අවුරුද්දක් ගිහිල්ලා පාර වැරදිලාද දන්නේ නැහැ, කොයි පාරේ යනවද දන්නේ නැහැ. දැන් හොයාගන්න බැරුව ඉන්නේ. මේ රටේ මිනිස්සු JVP එකට ඡන්දේ දුන්නේ ආර්ථික හැකියාව මත නෙවෙයි. ඒකල දැනගෙන හිටියා ඔයාලට ආර්ථිකය මෙහෙවන්න ඒතරම් දක්ෂකමක් නැහැ. ඒකනේ IMF එක පස්සෙන් යන්නේ. නැහැ ඉතින් IMF එක පස්සෙන් යන්නේ මොකද්ද කරන්නේ? කවුද ආර්ථිකය මෙහෙවන්නේ? අර කවුද පොපලුස්ද? පොපල් ගෙඩියා. අර අර IMF එකේ ලොක්කා තමයි මේක මෙහෙවන්නේ, ඔයාලා නෙවෙයි.
නන්දලාලු.
හරි.
එයයි නන්දලාලු.
ඇත්ත කතා කරන්න ඕන, ලැජ්ජ නැති වැඩේනේ. මේ IMF එක ගෙනියන රටක්නේ. එතකොට
එයයි නන්දලාලු.
එතකොට දැන් ඔයාලට ඡන්දෙ දුන්නේ ඔයාලගේ විනය. ඔයාලට විනයක් තියෙනවා. සදාචාරය, සදාචාරාත්මක සමාජයක් ඇති කරයි, සමාජ සාධාරණත්වය ඇති කරයි, නීතිය හරියට ක්‍රියාත්මක කරයි, නීතිය ආධිපත්‍ය රකි, මේ රටේ දූෂණය නැති කරයි කියන විශ්වාසයෙන්. අද ඒකත් නැති වෙලා නැද්ද? අද බලන්න වටකල හැමතුමා ඔයාලා කතා කරනවානේ දූෂණ ආරේ මේ ගැන. හරි. දැන් මේ ඉස්සරම මම කියන්නේ කතානායකතුමාට මෙතන කතානායකතුමාට වගකීමක් තිබුණා. කන්ටේනර් 320 ගාන ගැන තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා තීරණයක් ගත්තා. ඇයි ඒ තේරීම් කාරක සභාව තාම පත් කරන්න බැරි? ඇයි ඒක දාන්නේ නැත්තේ? මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද සංවන්ද බලන්නේ? එතන ප්‍රශ්නාන්තයක් තියෙනවා. ඊළඟට බලන්න කැබ් එක 1000 ගානක් ගේනවා කිව්වා. මොකටද මේ කැබ් මන්ත්‍රීවරුන්ටත් දෙන්න කියලා? ඒ වෙලාවේදී තමුන්නාන්සෙලම කිව්වා වේදිකාවල් වල මහජනයාට නැති වරප්‍රසාදයක් මන්ත්‍රීවරයෙකුට එපා. අපි මේ පාර්ලිමේන්තුවේ කනවලු නැති වෙන්න. අද අපි කන්නේ නැහැ. අපි ඒ දවස්වල කෑවෙත් නැහැ. අද කන්නේ ඔයාලා. හරි. ඔයාලට මොකටද කැබ් දැන්? ඇයි හදිස්සිය ප්‍රශ්නය තියෙන්නේ? ඇයි ප්‍රසම්පාදන ක්‍රමවේදය කඩ කරවලා දින 49ක් තියෙන්න ඕනේ හරිනම් ප්‍රසම්පාදන කටයුතු වල ටෙන්ඩරයක් ක්‍රියාත්මක කරන්න. දින 14කින්ද කොහෙන්ද ඒක දුන්නා? 12කින්. එතකොට ඒකේ වංචාවක් නැද්ද? ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. තමුන්නාන්සලා පිළිබඳව දැන් ඒ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ආර්ථිකය හසුරවන්නත් බෑ, දැන් විනයකුත් නැහැ. ඔයාලගේ වැඩක් නැහැ, දෙකම ෆේල්. ඒක තමයි යථාර්ථය. එතකොට මම තව එකක් කියන්නම්. දැන් ළඟදී දැන් හර්ෂණ නානායක්කාර මැතිතුමා කන පැලෙන බොරු මෙහෙම කියන්න පුළුවන්ද? ඡන්දේ හරි ආණ්ඩුවට ආවට පස්සේ බොරු කියන එක නවත්තන්නකෝ. මෙතන කියනවා ඔයාලා මේක බාර ගන්නකොට ගෑස් ටැංකි පුපුරනවලු, කෑම පෝලිං තියනවලු. යකෝ මොන පෝලිං තිබ්බද? ඔයාලා ගන්නකොට මේ රටේ විදේශ සංසිතිය ඩොලර් බිලියන 6.2යි. මේ රටේ රුපියල හොඳටම ශක්තිමත් වෙලා මේ රට සංවර්ධන මාර්ගයට වැටිලා ඉවරයි 2024 නොවැම්බර් මාසේ වෙනකොට. ඒ වගේ රටක් ඔයාලා බාරගත්තේ. බංකොලොත් රට ආපහු හරවලා දුන්නා ඔයාලට නිකම්ම නිකම් පිනට. ඒක තමයි හරිසටි සිල්වා කිව්වේ. ඔයාලා හදාපු දෙයක් නෑ. හැබැයි මෙහෙම තියෙන රටක හරිසන නානයක්කාර ඇමැත්තුමා ඇතුළු කතානායකතුමත් මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂයේ පස් දෙනෙක් රට ගියා. ගිය මාසෙට ගිය සතියේද ඉංගලන්තෙට. කොහොමද ගියේ? ශ්‍රී ලංක න්‍යායලයින් එක. ඊයේ ජනාධිපතිතුමා අඳෝනාවක් කරා. ශ්‍රී ලංක න්‍යායලයින් එකේ පාඩුව විශාල ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. ශ්‍රී ලංක න්‍යායලයින් එක ගණ්ඩමිනියෙක් නැහැ. අපි මොකද්ද කරන්න කියලා. හැබැයි මේගොල්ලෝ මොකද්ද කරන්නේ? ශ්‍රී ලංක න්‍යායලයින් එකේ ගිහිල්ලා ඒගොල්ලෝ ටිකට් එක ඉකොනොමි ක්ලාස් අරගෙන අප්ග්‍රේඩ් කරගන්නවා බිස්නස් ක්ලාස්. ලැජ්ජනති වැඩක්ද? ඔයාලා බස් එක යනවා කියපු මිනිස්සු. මම තමුන්නාන්සලාට කියන්න කැමති, මං ශ්‍රී ලංකන් එක බාරව හිටු ඇමතිවරයා. ඒ ඇමතිවරයා හැටියට මං ගියේ ඒකේ ඉකොනොමි ක්ලාස් එකේ. කිසිම දවසක මම ඒ වගේ අප්ග්‍රේඩ් කරගත්තේ නැහැ. තමුන්නාන්සලා මොකද කියන්නේ? මේ වගේ සෞතු වැඩ කරනවා. ඇවිල්ලා මෙතන කතා කරනවා හරියට බුදු වෙන්න කතා කරන්නේ. හැමයි දැන් මේක තමයි යථාර්ථය. මේක තේරුම් ගන්න. මේ රට හැමදාම මුලා කරන්න බෑ. ඇත්ත තේරුම් ගන්න. ගරු මන්ත්‍රීතුමියනි, ඊයේ 2026 අයවැය අතිගරු ජනාධිපතිතුමා ඇවිල්ලා ඉදිරිපත් කරා. එතුමා 2025 සාර්ථක දර්ශක ඉලක්ක ගැන කතා කරා. අපි ඇත්තරම එතන අපනයනය වැඩිවීම, ජංගම ගිනුව අතිරික්තයක් තිබීම, අයවැය හිඟය අඩුවීම, ඒවාගේම බදු ආදායම වැඩිවීම, ඇත්ත වශයෙන්ම සමගි ජන බලවේගේ ප්‍රධාන විපක්ෂයක් හැටියට අපි ලෝභ වෙන්නේ නැහැ. අපි ඒ ගැන සතුට ප්‍රකාශය කරන්න. බොහොම නිහතමානීව අපි ඒ මූල්‍ය දර්ශක සපුරා ගැනීම පිළිබඳව 2024 ලබා දුන්න එක එහෙම පවත්වාගෙන යෑම සඳහා අපේ ස්තුතිය අපි පුද කරනවා. අපේ සතුට අපි ප්‍රකාශ කරනවා. හැබැයි මේ ඉලක්කවලට යන්න කවුද ගොදුරක් බවට පත් කරේ කියන ප්‍රශ්නය අපි අහන්න කැමති. සමාජයේ කවුද වැඩියෙන්ම මේ බර උස්සන්න සිද්ධ වුනේ? කාටද වැඩියෙන්ම පීඩනය ඇති වුනේ මේ ඉලක්කවලට යන්න කියන ප්‍රශ්නේ තියෙනවා. 2024 රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ වගේම මේ ඉලක්ක ටික කිව්වා. එතුමාත් මේ ඉලක්ක ටිකම සපුරා ගන්න එතුමාට හැකියාව ලැබුණා. ඒක තමයි ඔයාලා ගෙනියන්නේ. හැබැයි සමගි ජන බලවේගය එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙනුත් මේ ප්‍රශ්න ටිකමයි අපි එතුමාව ප්‍රශ්න කරා. අද අපි ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගෙන් ඒ ප්‍රශ්නෙමයි අහන්නේ. මේ ඉලක්ක ගන්න කොහොමද සමානුපාතික ක්‍රමයක් ක්‍රියාත්මක කරාද, නැත්නම් අසාමාන්‍ය විදියට එක කොටසකට වැඩි බරක් සිදු වුණාද කියන ප්‍රශ්නය අපි අහන්න කැමැති. අන්න ඒක තමයි වැදගත්ම ප්‍රශ්නය. 2025 අයවැය කතාවේදී ජනාධිපතිතුමා එතුමාගේ ලැබුණු වරම ගැන එතුමා කතා කරනවා. මම මේක කියන්න ඕනේ. හතරවෙනි පිටුව 2024-25 අයවැයදී එතුමා එතන පැහැදිලිව කියනවා, ශ්‍රී ලංකාව තුළ පැතිරී ඇති දිළිඳුකම තුරන් කිරීම සඳහා මෙවැනි මුදල් ආධාර පමණක් ලබා දීමේ තිරසාර විසඳුමක් නොවේ. ඒ කියන්නේ අස්වැසුම දීලා මදි. විවිධ දුෂ්කරතා අසා අභියෝග හේතුවෙන් පලදායි ආර්ථික කටයුතු වල නිරත වීමට නොහැකි පුරවැසියන් රැකබලා ගැනීම මානුෂික රජයක යුතුකමයි. ඊළඟට එතුමා කියන වැදගත්ම වාක්‍ය, සියලුම පුරවැසියන්ට ආර්ථික ක්‍රියාවලියට සහභාගි විය හැකි පරිදි අවස්ථා වැඩි දියුණු කර එහි ප්‍රතිඵල සමාජයේ සෑම ස්තරයකටම සාධාරණ ලෙස ලබාගත හැකි අයුරින් ආර්ථික වර්ධනය සිදුවිය යුතුයි. දැන් මේ කියන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ගිය අයවැයේදී. ඒ කියන්නේ එතුමා කියනවා ඉතාම වැදගත් දෙයක්, ඉන්ක්ලූසිව් ග්‍රෝත් තියෙන්න ඕන කියලා එතුමා කියන්නේ. ඒතොර එතන එතුමා කියන්නේ ඒ ඉන්ක්ලූසිව් ග්‍රෝත් එක ගැන කියලා එතුමා කියන හැමෝටම මේ සාධාරණ මේ ආදායම බෙදී යන්න ඕන කියලා එතුමා පිළිගන්නවා. හැබැයි 2025 අයවැයෙන් ඒ වගේ දෙයක් සිදු වෙලා නැහැ. ඒක අපි තහවුරු කරන්න. 2026 අයවැයෙන් ඒ තවදුරටත් ඒ විෂමතාවය වර්ධනය වෙනා මිසක් අඩු වෙන්නේ නැහැ කියන එක අපිට තහවුරු කරන්න පුළුවන්. ඒ නිසා ඔබතුමන්ලා ඒ දෙකේම ෆේල්. ඔබතුමන්ලාට හර්ෂදී සිල්ලා මැතිතුමා පෙන්වලා දුන්නා ආර්ථික වැඩපිළිවෙලකුත් නැහැ. හැබැයි මේ රටේ ජනතාවට සහනයක් ලබා දීම සඳහා ඔබතුමන්ලා ෆේල් වෙලා තියෙන බව පැහැදිලියි. 2025-26 අයවැය ගන්නකොට ඔබගේ චින්තනය ඔබගේ මූලධර්මය මත පදනම් වූ අයවැයක් නෙවෙයි කියන එකත් පැහැදිලි වෙනවා. මොකද විටක ඔබ දේශපාලන වේදිකාවේ ආර්ථිකයට අහිත කරනවා කියපු, ඒ වගේම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා කියපු, සයුරිත්වයට පාඩුවක් වෙනවා කියපු හංවඩු ගහපු ප්‍රතිපත්ති ටික අද ඔබතුමන්ලා ඇවිලා ක්‍රියාත්මක කරනවා. තමුන්නාන්සේලාගේ ප්‍රතිපත්ති වගේ පුදුමයි. ඇත්තරම තමුන්නාන්සගේ ප්‍රතිපත්ති දියා බලනකොට මට නම් මතක්කන්නේ අර පිටිසර ගම්මානක අර වියපත් මිත්තනියක් අර හේන් වලින් එකතු කරන්න කලවම් පලාමල්ලක් වගේ. කිසිම සංගෘතියක්න වැඩ පිළිවෙලක් නැති ප්‍රතිපත්ති ටිකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. කෙසේ වෙතත් 2025 අයවැය දෙකෙන් පෙන්නුම් කරන්නේ එක දෙයක්. ඒ අයවැය දෙකින් පෙන්නුම් කරන්නේ 1971 විප්ලවෙන් ජීවිත පරිත්‍යාග කරපු ජේවිපියේ ඒ සහෝදරයන්ටත් 1988-89 දහස් ගානක් නැතිවෙච්ච ජේවිපි සහෝදරයන් තමන් කරපු විප්ලවය වැරදි බව ඔබතුමන්ලා සනාථ කරනවා. ඒ විතරක් නෙවෙයි අවුරුදු 76ක ඒ 76 වසරක් තුළ ඔබතුමන්ලා හැම ආණ්ඩුවක්ම කරන ප්‍රගතිශීලී වැඩවලට කඩාකප්පල් කරපු ඒ හැම ක්‍රියාවක්ම වැරදි බව මේ අයවැයවල් දෙකකින් ඔබතුමන්ලා අනුගමනය කරන මේ වැඩපිළිවෙලෙන් මේක සනාථ වෙනවා. ඒක තමයි මේකෙන් ඇත්තටම සනාථ වෙන්නේ. ඔබ සම්පූර්ණයෙන්ම ෆේල්. ඒ නිසා අවුරුදු 60ක මේ රට පෙනී සිටපු ප්‍රතිපත්ති වැරදි වැරදි කියලා පෙන්නුම් කරපු ඔයාලා මේකට විරුද්ධ වෙච්ච ඔබතුමන්ලා ඇත්ත වශයෙන්ම අද වෙනකොට ජනාධිපතිවරයාට ආත්ම ශක්තිය මේක වෙනස් කරන්න පිළිගන්න මේ අපි කරපු ප්‍රතිපති හරි කියලා පිළිගන්න ආත්ම ශක්තිය තිබීම පිළිබඳව අන්න කුමාර දිසානායක ජනාධිපතිතුමාට අපේ ප්‍රණාමය අපි මේ අවස්ථාවේදී පුද කරන්න කැමැති. අන්තිමට අපේ ලයින් එකට එතුමා ඇවිල්ලා තියෙනවා කියලා පේනවා. ඉතින් මේක තමයි යථාර්ථය. එතකොට මේ අයවැයවල් වලින් වෙන මොකද්ද වෙලා
තියෙන්නේ?
මෙතන ඉන්න
එපායි.
මෙතන ඔබතුමන්ලට කට උතර නැහැ. 2025 සමස්ත අයවැය ඔබතුමන්ලගේ වැඩපිළිවෙල බලන්න. කයිය ගහන්න හොඳයි. තමුන්නාන්සේලට කතා කරන්න පුළුවන් හයිය තියෙනවා. හැබැයි කරන්න දන්නේ නැහැ. අද පොළොවේ ගිහිල්ලා බලන්න. 2025 නෑ. ඉතින් සංඛ්‍යා ලේඛන වලින් පෙන්වන්නම්කො. 2025 සමස්ත අයවැයෙන් මේ යන අවුරුද්ද මේ ඔයාලා ගිය අවුරුද්ද දාපු අයවැයෙන් භෞතික ප්‍රගතිය 133යි ඒ අයවැයෙන්. 133යි. මූල්‍ය ප්‍රගතිය 121යි. එතකොට බලන්න කතාවට දක්ෂයි ක්‍රියාවට දුර්වලයි. 2026 අයවැය ගන්න. ඊයේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු අයවැය. එයින් වියදම් යෝජනා 62ක් තියෙනවා. මේ පොතේ තියෙනවා ඒ අන්තිම පිටුවල. වියදම් යෝජනා 62ක්. ඒකෙන් ඍජු සංවර්ධන යෝජනා තියෙන්නේ 27යි. ඒ 27ක 13යි සමාවෙන්. 13යි තියෙන්නේ ඍජු සංවර්ධන යෝජනා. ඒ ඍජු සංවර්ධන යෝජනා වලට රාජ්‍ය මුළු රාජ්‍ය ආදායමෙන් වෙන් කරලා තියෙන මේ යෝජනා 62ටම රාජ්‍ය ආදායමෙන් 102යි. එතකොට මේ අයවැයවල් වලින් ලොකු පින්තූරක් පෙන්වුවට ඇත්ත වශයෙන්ම මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. ඔබතුමන්ට බැරි වෙලා තියෙනවා ගිය අවුරුද්ද දාපු මුදල් භාවිතා කරන්න පාවිච්චි කරන්න. ඒකෙන් පේනවා මේ රටේ මිනිස්සුන්ට දෙන පොරොන්දු අර වතුකරේ ඉන්න ජනතාවට ඒගොල්ලෝ හිතන් ඉන්නවා ඒගොල්ලන්ට මේ මුදල් ලැබෙයි කියලා. හැබැයි ඒකට වෙන් කරපු මුදල මදි. හර්ෂදි සිල්වා මහත්තයා පෙන්වුවා ඒකේ දාපු මුදලත් මදි. එනිසා මේ ආණ්ඩුව මේකෙන් ඔබ ගෙනියන ප්‍රතිපත්තියෙන් ආදායම් විෂමතාවය සහ ධන ව්‍යාප්තිය වැඩි කරනවා මිසක් පුළුල් කරනවා මිසක් ඒක සංකෝචනය කරන්නට ඔබ මේ වැඩපිළිවෙලෙන් ක්‍රියාත්මක වෙන්නේ නැති බව සහතික වෙනවා. මේ 48 පිටුවේ මේ අයවැය යෝජනාවේ 48 පිටුව ඒකේ 35 ඡේදයේ ඒකේ තියෙනවා ආදායම් යෝජනා 2026ට. මේ ආදායම් යෝජනාවල මොකද්ද තියෙන්නේ? ඒ යෝජනාවල තියෙනවා එකතු කළ අගය මත බද්ධ සහ සමාජ ආරක්ෂකන දායකත්ව බද්ධ. ඒ කියන්නේ ඒ බදු දෙකම වාර්ෂික පිරවැටුම කලින් ත්‍රෙෂ්හෝල්ඩ් එක මිලියන 60ක් තිබුණු ඕනෑම ව්‍යාපාරයක ඒක මිලියන 36කට අඩු කරන බව. දැන් මේකෙන් මොකද්ද වෙන්නේ? ඒකෙන් වෙන්නේ දවසකට රුපියල් ලක්ෂයක පිරිවැටුමක් තියෙන හැම ව්‍යාපාරයක්ම මේකේ වැට් වලට දැන් එකතු වෙනවා. ඒ කියන්නේ වැට් 118ක් වැඩිපුර ගෙවන්න ඕනේ මේ පොඩි ව්‍යාපාර සහ ඒ වගේම සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් 2%. ඒ කියන්නේ කෙලින්ම 20.5% වැඩි වෙන්න ඕනේ තමන්ගේ ගෙවීම වල බදු. එතකොට ඒකත් එක තව සෙස්සුත් ගෙවන්න වෙනවා. මේ ඔක්කොම එකතු කරුවම වෙන්නේ මොකද්ද? පාරිභෝජනය තමන්ගේ භාණ්ඩවල මිල වැඩි වෙනවා. මේවා කවුද කරන්නේ? සාමාන්‍යයෙන් ගමක නගරයක ගත්තම මේයින් සිල්ලර කඩ වෙන්න පුළුවන්. නගරයේ තියෙන සිල්ලර කඩයක් දවසකට රුපියල් ලක්ෂයක බිස්නස් කරන්න පුළුවන්. කුළුබඩු සාප්පු වෙන්න පුළුවන්. ඒ කියන්නේ කරුම්ක සාධික කරාඹු විකුණන සුළු ආදායමක් ගන්න කඩයක් වෙන්න පුළුවන්. එළවලු කඩයක් වෙන්න පුළුවන්. මස් කඩයක් වෙන්න පුළුවන්. මාළු කඩයක් වෙන්න පුළුවන්. ඒ වගේම පොඩි පිටලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පොඩි ගාමන්ට් ටිකක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම ලට සිද්ධ වෙන්නේ මේ බර ඒගොල්ලන්ගේ ඇඟට වැටෙනවා. එතකොට මේක ආයි ළඟට වෙන්නේ පාරිභෝගිකයාට තමයි මේක යන්නේ. මේක කාගේ නියෝගයක්ද? මේක IMF නියෝගයක්. ඒකයි මං කිව්වේ මේක රන් කරන්නේ, මේක දුවවන්නේ, මේ රට දුවවන්නේ දැන් IMF එක. මේ ආණ්ඩුව නෙවෙයි. ඉතින් මේක තමයි කෙලින්ම මේකේ නියෝගවලට යටත් වෙලා එකකටවත් කතා කරන්න හයියක් නැති, කොන්දක් නැති ආණ්ඩුවක්. හැබැයි මහ පරිමාණයේ සමාගම්වලට ඔබතුමන්ලට හරිනම් මේ බදු වැඩි කරන්න මහ පරිමාණ සමාගම් බලගත් ව්‍යාපාරිකයන්, ඒ වගේම වෘත්තිකයන්, මේ වෘත්තිකයන් ඇතුළේ ඉන්න වෛද්‍යවරු, ඒ වගේම ඉන්න නීතිඥවරු, ටියුෂන් ගුරුවරු, දේශපාලඥයෝ, තමන්ගේ වත්කම් ටික ඉදිරිපත් කරපු හොඳ වත්කම් තියෙන දේශපාලඥයෝ ඉන්නවා එක සතයක්වත් ගෙවන්නේ නැති අය. ඒගොල්ලන්ගෙන් ගන්න තිබ්බා මේ බදු. හැබැයි මේ බදු ටික ආය කරන්න බලන්නේ අර මේ බදු දැල ව්‍යාප්ත කරන්න බලන්නේ සාමාන්‍ය පොඩි මිනිස්සුන් අතරින්ම කීයක් හරි ගලව ගන්න. එතකොට ඒක තමයි මේ ආදායම් විෂමතාවය වැඩි වෙනා මිසක් තමුන් ආන්සලා අර මාෆියාවට තව අත තියලවත් නැති බව මේකෙන් පෙනී යනවා. ගරු මූලාසනයේ සින්න මන්ත්‍රීතුමියනි, ජනාධිපතිතුමාගේම අමාත්‍යංශ මුදල් අමාත්‍යංශෙන් මූල්‍ය වාර්තාව 2025 පළවෙනි මාසේ 9ට නිකුත් කරා. ඒකේ සසඳනවා 24යි 25යි අතර. ඒකේ කියනවා ආදායම් බදු 2024 රුපියල් බිලියන 743යි. 2025 එක රුපියල් බිලියන 831කට වර්ධනය වෙලා තියෙනවා. වර්ධනය 111යි. හැබැයි වැට් බද්ද 2024 රුපියල් බිලියන 949යි. 2025 එක වර්ධනය වෙලා තියෙනවා රුපියල් බිලියන 1239කට. වර්ධනය වැඩිවීම 131යි. එතකොට කොහෙන්ද ඔබ මේ ඔක්කොම මේ පෙන්නපු දර්ශක ඉලක්ක කාගෙන්ද ගත්තේ? කවුද ඕකට දුක් වින්දේ? ඔබ ගන්න මේ හැම එකක්ම ගන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ, සාමාන්‍ය ජනතාව පාරිභෝජනය කරන භාණ්ඩවලින් වැට් එක අය කරලා අර බෙහෙත්වලට, ඖෂධවලට, එහෙම නැත්නම් පාසල් පොත්වලට, හැම එකකටම කන බොන දේවල් වලට වැත් ගහලා තමයි ඔබ සියලුම ඉලක්ක ටික පෙන්වන්නේ. දැන් මේ 2026 මේ 30 වැනි යෝජනාව අනුව ගමේ කඩේටත් ඔබ අත තියලා තියෙනවා බදු දැල ව්‍යාප්ත කරලා. දැන් මේක තමයි ප්‍රශ්නය. ගරු මන්ත්‍රීතුමියනි, එස්වැට් ක්‍රමයක් තිබුණා. එස්වැට් ක්‍රමය තිබුණේ අපේ රටේ දේශීය නිෂ්පාදකයන්ට. ඒගොල්ලන්ට ඒකෙන් සහනයක් ලැබුණා. මොකද ඒගොල්ලන්ගේ වැට් එක රීෆන්ඩ් කරන ක්‍රමවේදයක්. හැබැයි IMF එකෙන් ඕක අයින් කරන්න කිව්වා. ඒකෙන් බලපාන්නේ කාටද? මේ රටේ සුළුසා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්ට, අපේ අපනයනකරුවන්ට. මේක ලොකු බලපෑමක් වෙනවා. තේ කර්මාන්තේ කුඩා තේවතු හිමියන්ට තේ මිල අඩු වෙලා තියෙනවා ඊයේ පෙරේද රුපියල් 100කින් මේ ස්වැට් ප්‍රශ්නේ නිසා. මේක දිගටම බලපාන්නේ ග්‍රාමීය ආර්ථිකයට. එතකොට මේකත් IMF නියෝගයක්. කොන්දක් තිබුණ නැහැ මේකට කියන්න. මේ ස්වැට් එක එකපාර අයින් කරන්න බෑ. විකල්ප ක්‍රමවේදයක් හදනකම් මේක අයින් කරන්නේ නැහැ කියලා ඔබතුමන්ලට කියන්න බැරි වුණා. මේක තමයි ගැටලුව. එනිසා අපට පෙනී යන්නේ මේක අපිට පේන හැටියට මේ රජය හිතනවා බදු පමණක් අය කරලා මේ රටේ ආර්ථිකය උස්සන්න පුළුවන් කියලා. එහෙමද හිතනවා නම් ඒක මිත්‍යාවක්. මොකද මම හිතනවා යම් ජාතියක් සෞභාග්‍ය අරමුණු කරගෙන ජාතිය ඇතුළතම බදු පැනවීමෙන් ක්‍රියා කරන්නේ හරියට බාල්දියකට බැසගත් මිනිසෙක් බාල්දි හොක්කෙන් අල්ලාගෙන බාල්දිය ඔසවන්න උත්සාහ කරනවා වගේ වැඩක්. කොටින්ම කියනවා නම් මට පේන්නේ මේ ආණ්ඩුවේ 152 බාල්දියක් අස්සට රිංගගෙන බාල්දිය ඇතුළට මිනිස්සු අපේ රටේ ජනතාවත් දාගෙන ඒ බාල්දික ඔක්කෙන් බාල්දිය ඔසවන්න උත්සාහ කරනවා. බාල්දිය ඔසවන්න බෑනේ. බාල්දිය එකම තැනක. හැබැයි ඉලක්ක ටික වැඩි වෙලා තියෙනවා. ඔක තමයි කතාව. එනිසා බදු වලින්ම රටක් උස්සන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක වැරදි. සංවර්ධන සැලැස්මක් කියන්නේ.
ඉස්සර බදු ගෙවන්න එපා.
ඔව්. ඉස්සර බදු ගෙවන්න
එපා කියලා කිව්වා.
ඒක කාලයක කිව්වා ගෙවන්න එපායි කියලා. දැන් දිගට හරහාට පාර යන පුංචි මිනිහටත් බද්දක් අය කරලා Taman දුවන්න බලනවා. ඉතින් මේක තමයි යථාර්ථය. ඉතින් මේ මොකද්ද තියෙන වෙනස? අර කියමනක් තියෙනවනේ, නිර්වතින් පීනුවේ කවුද ඒ අනාවරණය වෙන්නේ වඩදිය බැස ගියාට පසුව. දැන් අපිට පේනවා නිර්වත. හොඳටම පේනවා තමන්ගේ ප්‍රතිපත්තිවල නිර්වත. ඔබගේ නියතමානී භවයේ නිර්වත හොඳටම දැන් ප්‍රදර්ශනය කරනවා ඔබතුමන්ලා මේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල තුල. රජයේ 2025 මූල්‍ය ආර්ථිකයේ දත්ත දර්ශක හොඳ වුණාට ප්‍රශ්න විශාල ප්‍රමාණයක් අපි ඒ දත්තවලින්ම දකිනවා. 2026 ලේසි වෙන්නේ නැහැ. ඔබතුමන්න මේ දත්ත පෙන්නලා දැන් මේ ආර්ථිකය ස්ථාවරයි කියලා කිව්වට අපි ඒක විශ්වාස කරන්නේ නැහැ. 2019 යහපාලන ආණ්ඩුවෙන් මේ රට අපි බාර දෙනකොට මේ රටේ දරිද්‍රතාවය 111% අපි බස්සලා තිබ්බා. අපි අඩු කරලා තිබ්බා. එතකොට ඒක 2024 වෙනකොට 124%ට වර්ධනය වුණා. මොකද 100%ට 30%කට ගිහිල්ලා දෙදස් විසි දෙකේ ආයසියට විසිාතරට ඇවිල්ලා දෙදස් විසි පහේ. ඔබගේ ආණ්ඩු කාලේ දෙදා සියට විසි පහත්ය ඒක නතර වෙලා තියන ඔබට ඒ අඩු කරන්න වැරි වෙලා තියනම අවුරුද්ධ තුළ. ඔබගේ අයවැය ගියපාර අයවැයෙන් දුප්පත්කමට කතා කරලා තිබඳ ඒ අඩු විය ඇති අදු වෙලා තියෙන්ටොට එම වනේ නෑ. පැහැදිලිව අයවැය වලින් මේ ආමන්ත්‍රණය කරලා නෑ. එතකොට බලන්න මූලි අංශය ප්‍රතිව්‍යවගත කිරීම තුළ IMF වැඩපිළියෙන තුළින් මේ රට තුළ විසමානුපාතික බර මේ රටේ පුංචි මිනිස්සුන්ට වැදිලා තියෙනවා. ඒක ඒ දුප්පත් අයටම තමයි ඒ බර වැඩි වෙලා තියෙන්නේ. එනිසා අපේ ජනගහනෙන් 25%ක් දරිද්‍රතාවෙන් පෙළෙන, ඒ කියන්නේ 155ක් දුප්පත්කමෙන් පෙළෙන අය ඊයේ ජනාධිපතිතුමා විනාඩි දෙකක්වත් ඒ දුප්පත්කම පිළිබඳව කතා කරේ නැහැ. ගරු මන්ත්‍රීතුමියනි, බහුමාන දරිද්‍රතාවය එහෙම නැත්නම් මල්ටි ඩයිමෙන්ෂනල් පවර්ටි කියන එක මේ රටේ 56%යි. එතකොට ඒක ගැන අපි අවධානම් තත්ත්වයක් මේ රටේ තියෙන්නේ. ඒ ආර්ථිකය දියුණු වුණා කියලා සංඛ්‍යා ලේඛන වලින් මනින්න බෑ. බ්‍රසීලිය 1980 දශකයේ ඒ කලාපේ ලැටින් ඇමරිකාවල දියුණුම රටක් සංවර්ධන වෙන වැඩිම සංවර්ධනය තියෙන රටක් වුණාට බ්‍රසීලියේ තිබුණු දුප්පත්කම ආදායම් විෂමතාවය ඉතාම වේගෙන් වර්ධනය වූ නිසා ප්‍රසීලිය කඩා වැටුණා. එනිසා ආර්ථික ඉලක්කවලින්ම ඔක්කොම බලාගන්න බෑ. ඒ නිසා මට පේන හැටියට අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ සහ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල අතර තියෙන වෙනස මට පේන හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයගේ එයාගේ වැල්පාලමේ අනුර කුමාර දිසානායක මහත්තයා යන්නේ IMF වැල්පාලමේ කියන එක තමයි අපි දකින වෙනස. එහෙම නැතුව අපිට ලොකු වෙනසක් දකින්න නෑ මෙතන. ගරු මන්ත්‍රීතුමියනි, වර්තමාන තත්ත්වය බලමු. නිෂ්පාදිත අපනායනය ලොකුවට කියනවනේ ඔක්කොම වැඩි වුණා කියලා. නිෂ්පාදිත අපනායනය වැඩි වෙලා තියෙන්නේ 2025 මාස 9ට සැප්තැම්බර් මාසේ වෙනකන් $10.2 billion. එතකොට ඒක ඉතාම සුළු ඉලක්කයක්. අපි අපේ නිෂ්පාදිත අපනායනය සේවා අපනායනයත් එකතු කරුවට පස්සේ $12 billion විතර එනවා. හැබැයි ආනායනය 2025 ජනවාරි මාසයේදී සැප්තැම්බර් මාසයේ ආනායනය $15 billion. දැන් ඔයාලා කියවනේ මේ රටේ දේශීය නිෂ්පාදනය ජාතික නිෂ්පාදනය වැඩි කරනවා කියලා. හැබැයි වර්ධනය වෙලා තියෙන අපනායනය නෙවෙයි, වර්ධනය වෙලා තියෙන ආනායනය. ජනාධිපතිතුමා ඊයේ විනාඩි 5ක් විතර ගත්තා ඒ ගැන කියන්න. මේ ආනායනය වැඩිවීම తాවකාලිකයි, මේවා මේ අමුද්‍රව්‍ය ආනායනය කරලා තියෙන්නේ, මේවා මේ අතුරුමැදි බාන්ද. එහෙම වෙන්න බෑනේ. ආනායනය වැඩි වෙලා තියෙන එක පුදුමයයි, පුදුමයක්. මොකද මේ රටේ මේ වසර තුල තෙල් මිල අඩු වෙලා තියෙනවා. තෙල් මිල අඩු වුණාම අපේ සමස්ත ආනායන බිල අඩු වෙන්න ඕනේ. ඒත් එක වැඩි වෙලා තියෙනවා. හැබැයි ආපහු මේවා අපනායනය කරන්න එන අමුද්‍රව්‍ය නෙමෙයි. මේකෙන් ගොඩක්ම වැඩිවීම තියෙන අපිට ඕන නැති පාරිභෝජනය කරන භාණ්ඩ ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, වාහන ආනායනය සැප්තැම්බර් මාසේ දක්වා $1.8 billion එල්සියර්ලා තියෙනවා. එතකොට ඒකත් ආනායන බිලට යනවා. මේ වාහන ටික ආපහු අපි පාවිච්චි කරලා අපනායනය කරන්නද, කැලිකඩලා යවන්නද? එතකොට මේකෙන් ගොඩක්ම තියෙන ලක්ෂණි වාහන. හැබැයි දැන් මේ රටේ ඒ වාහන ගෙනාපු ප්‍රමාණයෙන් අතිරික්තයක් තියෙනවා. දැන් මේ අතිරික්තය තියෙනවා. එතකොට ලබන වසරේ ඔබතුමන්ලගේ ජාතික ආදායම බදු ආදායමත් අඩුවෙන්ට යනවා. මොකද ආයේ වාහන ගෙනල්ලා මෙහෙ විකුණන්න බැරි වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට අර ඉලක්ක ටික ඔක්කොම වෙනස් වෙනවා. මොකද මේකේ තිරසාර සංවර්ධනයක් දිහා අපි දකින්නේ නැහැ. ගරු මන්ත්‍රීතුමියනි, අපේ ජංගම ගිණුමේ අතිරික්තය $1.19 billion. ඒක ගැන ලොකුවට කතා කරා. හැබැයි වෙළඳ හිඟය 123කින් වැඩි වෙලා $5.7 billion. එතකොට මේ වෙළඳහිඟයේ ලොකු අතිරික්තයක් තියෙනවා. ඉතින් අපි කොහොමද හිතන්නේ අපේ ඉදිරිය හොඳයි කියලා? අපි කොහොමද හිතන්නේ තිරසාර ව්‍යුහාත්මක සංවර්ධනයක් සිදු වෙලා තියෙනවා කියලා කොහොමද හිතන්නේ? අපි අපිට එහෙම හිතන්න බෑ. අපි ඒක ඒ වගේ නිගමනයකට අපිට යන්න බෑ කියලා අපි විශ්වාස කරනවා. ගරු මන්ත්‍රීතුමියනි, අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට ආණ්ඩුව ගොඩක් දුරට කියනවා මේ ආර්ථිකයේ වර්ධනය වෙලා තියෙනවා කියන ප්‍රධාන සාධකය තමයි ආර්ථිකයේ විශාල වර්ධනයක් කියලා පෙන්වන බලන සාධකය තමයි පෞද්ගලික අංශයට ණය මුදල් ප්‍රසාරණය බැංකුවලින් ක්‍රෙඩිට් ග්‍රෝත් එක වැඩි වෙලා තියෙනවා කියලා දිගටම පෙන්වනවා. පෞද්ගලික අංශය ලොකු ආයෝජන කරලා ලොකු ව්‍යාපෘති කරලා කර්මාන්ත ඇති කරනවා කියලා කතා කරන්න මේ ණය මුදල් ප්‍රසාරණය ගැන කතා කරනවා. ඇත්ත තත්ත්වය මොකද්ද? හැබැයි ඒ ඇත්ත තත්ත්වය මේ ණය මුදල් කොහොමද පරිහරණය කරලා තියෙන්නේ අපේ රටේ ජනතාව? දෙදස් විසි අතරයි දෙදස් විසි පහයි අතර අපි මේක සංසන්ධනය කරලා බලනකොට දෙදස් විසි අතරයි විසි පහයි අතර මේ රටේ සාමාන්‍ය මිනිස්සු තමන්ගේ රත්තරං බඩු ආභරණ ටික උකස් කරපු උකස් කරලා ගත්ත ණය ප්‍රමාණය 173කින් මේ වසරේ වැඩි වෙලා තියෙනවා. තොර කෙලින්ම මේ ණය ප්‍රසාරණය වෙලා තියෙන මිනිසුන්ගේ උගස් බඩු වැඩි වෙලා තියෙන එක තමයි. මිනිස්සු දුප්පත් වෙලා තියෙන රත්තරම් බඩු ටික තියලා ණය ගන්නවා. මේක තමයි ඇත්ත යථාර්ථය. මේ රටේ නිෂ්පාදන වැඩිවීමක් නෙවෙයි. අනිත් පැත්තෙන් ගන්න 2025 දැනට බැංකු ණය මුදල් ප්‍රසාරණය සම්පූර්ණ මුදල් ප්‍රසාරණය ගත්තම රුපියල් ට්‍රිලියන 1.6යි. හැබැයි ඒකට වාහන ලීසින් වලටම ගිහිල්ලා තියෙන්නේ රුපියල් ට්‍රිලියන 1.1යි. 172ක්ම ගිහිල්ලා තියෙන වාහන ලීසින් වලට මේක නිෂ්පාදන පද්ධතියට කර්මාන්ත වලට ගිය එකක් ආයෝජන වලට ගිය මේ ණය ප්‍රසාරණයක් නෙවෙයි. ඒතකොට කොහොමද හිතා ගන්න පුළුවන්නේ අපි නිෂ්පාදන පද්ධතිය කර්මාන්තය අපේ කුඩාසා මධ්‍යම ප්‍රමාණය කර්මාන්ත සංවර්ධනයක් සිදු වෙලා තියෙනවද කියලා මේ කාල පරිච්ඡේදය තුළ. ගරු මන්ත්‍රීතුමනි, ඒ වගේම තමයි අපේ නිෂ්පාදනය වැඩි නම් අපනයනය වැඩි නම් මේ වසරේ මුදල් අමාත්‍යංශයේ භාණ්ඩාගාරයට සිද්ධ වුණා ඩොලර් බිලියන 1.5ක ණය ආපහු ගෙනන්න. ඒ කියන්නේ රුපියල් ඩොලර් මිලියන 1350ක් විදේශ ණය ගෙවන්න සිද්ධ වුණා. එයින් මුදල් අමාත්‍යංශය ගාව තිබුණේ ඩොලර් මිලියන 545ක් විතරයි. ඉතුරු සල්ලි මොකද්ද කරේ? මහ බැංකුවෙන් අපේ විදේශ සංසිත වලින් ගන්න සිද්ධ වුණා. ඒතකොට මේ තරම් ඩොලර් තියෙනවා නම් එතකොට ආණ්ඩුවට ඇයි මහ භාණ්ඩාගාරයට මේ ටික ගෙවන්න බැරි වුණේ? මා බැංකෙන් සල්ලි ගන්න ඕන. ඉතින් යථාර්ථය බලනකොට මේක අර ප්‍රාග්ධන වියදම කපලා ප්‍රාග්ධන වියදම නොකර වාහන ගෙනල්ලා ඒකෙන් ආදායම් උපයලා ජම් අතිරික්තයක් පෙන්නනවා. හැබැයි තිරසාර සංවර්ධනයකට මේ රටේ රැකියා උත්පාදනය කරන මිනිස්සු පොහොසත් කරන දුප්පත් මිනිස්සුන්ට නිවාස දීම වරප්‍රසාද දීම ඒ එකක්වත් කරන්න තරම් තිරසාර සංවර්ධනයක් මේ රට තුළ මේ අයවැය දෙකේම ආමන්ත්‍රණය කරලා නැති බව ඉතාම පැහැදිලිව අපිට පෙනී යනවා. JVP ආණ්ඩුව ගත්තම IFM මාර්ග සිටියම ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් කරන්න නැතුව ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් කියන එක මේකෙන් ඔප්පු වෙනවා. අපට තිබුණා ඒ අපි IMF ගැන IMF එකේ රාමුව භාවිතා කරන්න අපේ හැඟීමක් තිබුණා. හැබැයි ඒක තුල තියෙන මාර්ග සිටියම තුල සමහර කොන්දේසි අපි අනිවාර්යයෙන්ම ඉවත් කරන්න අපි තීරණ කරලා තිබ්බේ. හැබැයි මේ ආණ්ඩුව හැම දෙයක්ම පිළි අරගෙන ඉවරයි. මූල්‍යංශයේ ප්‍රතිසංස්කරණය ගත්තම ඒ බරදැමීම අසන්තුලිත විෂමානුපාතික විදියට පොදු ජනයාට වැඩි බරක් වැඩිලා තියෙනවා. ඒක වැරදි. එතකොට අද බලන්න අද ග්ලෝබල් සවුත් එක ගත්තම ග්ලෝබල් සවුත් කියවම ගෝලීය දකුණ අපි වගේ රටවල් අර අපි ගෙවිය යුතු ණය ගැන ජාත්‍යන්තර ණය පිළිබඳව අද ලොකු සංවාදයක් ගෝලීය රටවල් අතර ඇති වෙලා තියෙනවා. ආර්ථික විශේෂඥයන් එක්සත් ජනපදයේ ඒ තුල විශේෂඥයන් කතා කරනවා අපි ණය ගෙවීම පිළිබඳව ස්වෛරිය බැඳුම් කර ණය වාණිජ ණය ගත්තේවා පොලිය අඩු කරලා ඒකේ ගෙවීම අඩුකරන කප්පාදු කරන්න ඕනේ කියන ජාත්‍යන්තරය තුල අද සංවාදයක් ඇති වෙලා තියෙන වෙලාවක හන්න කුමාර දිසානායක මහත්තයා බලය ගත්ත ගමන් මේ ආණ්ඩුව මොකද්ද කරේ? කිසිම කොන්දේසියක් දාන්න නැතුව ඒ හැම ඩොලරයක්ම ගෙවන්න එකඟ වුණා. පුදුමයි වැඩේ. මම ඇත්තටම කවදාවත් දැකපු නැති දෙයක් ඊයේ දැක්කා. ජනාධිපතිතුමා මෙතන කතා කරද්දි එතුමා කිව්වා ඊයේ අපි 2024ට වඩා අපට අපේ විදේශ ණය ගෙවන්න සිද්ධ වුණා, වැඩි ණය ප්‍රමාණයක් අපි ඊයේ ගෙව්වා කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කරනකොට මේකේ ඊතකු 150 දෙනාම අපුඩි ගෙව්වා. ඒකට ණය වැඩියෙන් ගෙවනකොටත් අපුඩි ගන්නවා. රටක් ණය අඩු කරන්න ඕනේ. හැබැයි ණය වැඩියෙන් ගෙව්වා කියපු ගමන් 156 දෙනාම අපුඩි ගෙව්වා. මෙතන ඉන්න 156 දෙනාම පාපිසි 156ක් කියලා තමයි මම නම් හිතන්නේ. කියන හැම එකකටම ඔළුව හොලනවා තේරුම් ගන්නේ නැතුව. ඔබ දැන්වත් තේරුම් ගන්න ඔබ යන පාර වැරදි කියන එක. ගරු මන්ත්‍රීතුමියනි, ඉක්වඩෝ කියන රටේ ඒ ඉක්වඩෝ ජනාධිපතිවරයා එයා IMF එක එක්ක තර්ක කරලා ඒ අය කරන ලද ණය ඒ විදිහටම ගෙවන්න බෑ, ඒක ඔඩිට් එකක් කරන්න කියලා ඔඩිට් කරලා ඒකට ණය අඩු කරවලා පොලිත් අඩු කරලා අඩු ගාණක් ගෙවන්න පටන් ගත්තා. හැබැයි ඔබට හයිය තිබුණේ නෑ ඕක කතා කරන්න. JVP එකට බලය දුන්නේ මෙහෙම ඉඳගෙන මෙතෙක් කාලයක් IMF එක කියපු එකම කරගෙන යන්න නෙවෙයි. ඕක වෙනස් කරන්න. හැබැයි ඔබට ඒක කරගන්න හයියක් තිබුණේ නෑ. ගරු කතානායකතුමනි, මගේ මන්ත්‍රීතුමනි, මගේ වෙලාව මදි. මම අන්තිමට කියන්න කැමතියි. සෝමවංශ අමරසිංහ මැතිතුමා ඔබතුමන්ගේ හිටපු නායකයා ජේවීපී එකේ 2015 මාධ්‍ය සාකච්ඡාවක එදා එතුමා ජේවීපී ගැන කතා කරා. ජේවීපී සමාජිකයන්ට ගැඹුරු ඉලක්කයක් තියෙනවා කියලා එතුමා කිව්වා. එතුමා කිව්වා පොදුජන ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ සෑම සමාජිකයෙක් සටන් කර යුතුයි කියලා. ඔබ එතකොට ඔබතුමන්ලත්
කිව්වා
මාක්ස් ලෙනින් චේගුවේරා ෆිඩෙල් කැස්ට්‍රෝ යන පාරේ අපි යන්න ඕනේ කියලා. හැබැයි අද ඔබතුමන්ලා ඒ ප්‍රතිපත්ති පාවා දීලා තියෙනවා.
අත්ත
වශයෙන් කියනවා නම් ඔබතුමන්ලා අද යන IMF අර වැල් පාලමේ තමයි ඔබතුමන්ලා
යන්නේ.
මම ඔබතුමන්ලාට කියන්නේ 2026 අයවැයනොත් ඔබතුමන්ලාට නිසි උත්තර මේ රටේ ප්‍රධාන ජනතාවගේ ප්‍රශ්නවලට දෙන්න බැරි වෙලා තියෙනවා. ඔබ දැන් ඒකෙත් ෆේල් කියලා මම කියන්න කැමති ස්තුතියි.